ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද දෙසැම්බර් මාස 29 වනදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ 54න් ත්‍රස්තවාදය කියන්නේ කුමක්ද කියලා නිසි ලෙස අර්ථ දක්වල නැති ලෝකයේ තියෙන එකම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියලා හිටපු නාවික හමුදා රියාඩ් මිරාල් වරේක් වගේම හිටපු අමාත්‍යවරයෙක් වන සරත් වීරසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සඳහන් කරනවා පහුගිය කාල සීමාවෙම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිළිබඳ විවිධ අදහස් පළ වුණා. මේ මොහොතේත් ඒ පිළිබඳ සංවාද සහ මතවාද ඇදෙමින් තිබෙනවා. මේ සරත් වීරසේකර හිටපු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්.
අපි දන්නවා ත්‍රස්තවාදී කියලා කියන්නේ දේශපාලන අරමුණක් සඳහා සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ රාජ්‍ය සහ පුද්ගලික දේපළ විනාශ කිරීම. ඒතකොට ඒක අර්ථ දක්වන්නේ නැතුව මෙතන තියෙනවා ජනතාව බිය ගැන්වීම ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කියලා. ඒතකොට එහෙමනම් කිසිම උද්ඝෝෂණයක් දෙන්න බෑ. කිසිම මාධ්‍ය තොරතුරක් දෙන්න බෑ. ඒතකොට මාධ්‍ය තොරතුරක් ඕනෑම උද්ඝෝෂණයක් ඕනෑම රැලියක් ඕනෑම අදහස් ප්‍රකාශ කිරීමක් ජනතාව බිය ගැන්වීම කියන අර්ථකථනය කරලා ඔවුන්ට විරුද්ධව චෝදනා කරලා නඩු දාන්න පුළුවන්. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. ඒක නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා රජයට මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය කියන එක අර්ථ දක්වන්න.
පහුගිය දිනවල නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන කාරණා රැසකට අවධානය යොමු වුණා. බාල බෙහෙත් සම්බන්ධයෙන් තෙවැනි අවධානයක් තිබෙනවා. වර්තමානයේත් ඇතැම් ඖෂධ වර්ග භාවිතයට නුසුදුසුයි කියලා භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවල තියෙනවා. අදාළ සමාගම් වලින් ඇතැම් විට ආනයනය කරන සියලු බෙහෙත් වර්ග එහෙම අත්හිටුවන්න පියවර ගත්ත අවස්ථා පිළිබඳව අහන්න දකින්න ලැබුණා. ඒ පිළිබඳව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ආණ්ඩුව වෙනුවෙන් අදහස් පළ කළා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලි සිදුවීම, ඒව සිදුවුණු කාල සීමාව, ඇනවුම් කළ කාලය වැනි කාරණා පදනම් කරගෙන මේ ඖෂධ අර්බුදය සම්බන්ධයෙන්, බෙහෙත් අර්බුදය සම්බන්ධයෙන් ඔහු මේ ආකාරයෙන් අදහස් පළ කළා.
මේ තියෙන බෙහෙත් ගෙන්නන්න ටෙන්ඩර් දාලා මේ ටෙන්ඩර් කරුවන් තෝරගන්නේ 2024. එතකොට 2024 තමයි 2025 අවශ්‍ය බෙහෙත් ගේන්නේ. මොකද සමහර ටෙන්ඩර් ඉවර වෙන්න මාස 9ක් යනවා. අපි මේ අවුරුද්දේම 2026 අවුරුද්ද ලබන අවුරුද්දට අවශ්‍ය කරන බෙහෙත් සහ ඒ අවශ්‍ය වෛද්‍ය උපකරණ වලට අවශ්‍ය කරන කටයුතු අවසන් කරලා ඉවරයි. ඒ නිසා මේ බෙහෙත් පිළිබඳව නැගෙන සමහර චෝදනා පිළිබඳව අපිට කියන්න තියෙන්නේ ඒවා ඇත්තට ජනතාවට දෙනකොට ඒවා පරීක්ෂා කරන්න ඕනේ. මේ බෙහෙත් ගේන අය පිළිබඳව දැන් හොයා බලන්න සමහර බ්ලැක් ලිස්ට් කරපු අයගෙන් බෙහෙත් තරම් තියෙනවා පහුගිය කාලේ.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා යළිත් පාර්ලිමේන්තුවට එනවද? මේ දිනවල දේශපාලන වේදිකාවේ පැන නැගී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂයේ මහලෙක්කම් තලතාතු කෝරළ පාර්ලිමේන්තුව හිටපු මන්ත්‍රීවරියගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව අදහස් පළ කළා. ඍජුව ඇය පිළිතුරක් ලබා දුන්නත් මේ මොහොතේ ආණ්ඩුව නිසි වැඩපිළිවෙලක නැති බව ඇය සනාහන් කළා. වගේම ඇයත් පක්ෂයේ මතය සමග පෙනී සිටින බව තමයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රතිචාර දක්වමින් සනාහන් කළේ. මේ හිටපු අමාත්‍ය තලතාතු කෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහලෙක්කම්වරිය
එතුමා හිටපු ජනාධිපතිතුමනි, එතුමගේ අදහසක් අවශ්‍ය නම් මං හිතන්නේ රජයේ එතුමගේ අවශ්‍යතා, එතුමගේ සහයෝගය ලබා ගත යුතුයි. නමුත් දැන් මේ කරගෙන යන වැඩපිළිවෙල තුළ අපිට පේන්නේ නැහැ හරි සාර්ථකත්වයක් තියෙනවා කියලා. මොකද මීට වැඩිය ආධාර ලබා ගන්න මානුෂීය සහන සලසන වැඩපිළිවෙලකට රජයේ ආ යුතුයි කියන එක තමයි විශ්වාසය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට අරගෙන ජනවාරි මාසේ 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කළා. හිටපු අමාත්‍යවරයා ඊයේ දවසේ ගම්පහ අතරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමයි මේ නියෝගය නිකුත් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය සිද්ධ කරපු විමර්ශනයකට අදාළව පසුගිය 26 වෙනිදා ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා. හේතුව තමයි 2001 අවුරුද්දේ ඔහුගේ පෞද්ගලික පරිහරණයට යුද හමුදාවෙන් ලබා ගිනිඅවියක්, 2019 අවුරුද්දේ මාකඳුරේ මදූෂ් කියන සංවිධානාත්මක අපරාධ කරුට ලබා දුන්නාය කියලා සිදු කරපු ප්‍රකාශයට අනුව එය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරපු විමර්ශන වලට අදාළව තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. ගිනිඅවිය අංක පරීක්ෂා කරද්දී අනාවරණය වෙලා තියෙන්නේ. මේ ගිනිඅවිය ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍යවරයාට රිපෝට් කරලා තිබුණු එකක් කියලා ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. ගිනිඅවිය අස්ථානගත වුණු ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ඔහු අපෝසත් වුණා. ඒ හින්දා ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්ත කියලයි සඳහන් වුණේ. කොහොමනත් ජනවාරි 9 වෙනිදා දක්වා ඔව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරලා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. විදුලි බලයේ සැපයීම සම්බන්ධ සේවා, ඉන්ධන ඛනිජ තෙල් නිෂ්පාදනය, ගෑස් සැපයීම බෙදාහැරීම මේ ආදී සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශ කරලා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත ප්‍රතිපාදන අනුව තමයි මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. ඊයේ දවසේ මේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරුණා. ඒ අනුව රෝහල්, සාතු නිවාස, බෙහෙත්ශාලා, වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවා විදිහට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ගිලනරත් සේවාවන් මගින් බඩු ප්‍රවාහනය සඳහා පොදු ගමනාගමන සේවා, ජල සැපයීම, ජලාප වහනය සම්බන්ධ සියලු දේවා, මේ සියල්ලම මේ යටතට අයිති වෙනවා. ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම, බෙදාහැරීම සම්බන්ධ සියලු සේවා වගේම සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා මේ අදාළ ක්ෂේත්‍ර වට්ටමින් නිලධාරීන් ඉටු කරන්න ඕන සියලුම සේවාවන් ගැන අදාළ ගැසට් නිවේදනයෙන් පෙන්වා දීලා තිබෙනවා. යනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය ආයතන වගේම රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන කරන ජල සැපයීම, විදුලි බලය, කසල කාණු කළමනාකරණය, ගිනි නිවීමේ සහ ගිලන් රත් සේවය, කසල ශෝධනය, කුණු ඉවත් කිරීම, මේ සියලු සේවා ඒ යටතට අයිති වෙන බව සනාන් කරලා තිබෙනවා. ඒ අනුව විදුලි බලය, ඛනිජ, ඉන්ධන, තෙල්, ගෑස් මේ ආශ්‍රිත සේවාවන් යම් ආකාරයකින් අත්‍යවශ්‍ය සේවා විදිහට ප්‍රකාශයට පත් කරලා දැන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එය ප්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ කලාව වෙනුවෙන් විශේෂයෙන් චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ කලාශූරී ලතා වල්පල මහත්මිය ජීවිතයෙන් සමුගත්තා. එතුමගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පවත්වන්න තීරණය කරලා තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 31 වෙනිදා උදේ 10 ඉඳලා හවස 2 වෙනකම් කොළඹ නිදහස් චතුරස්‍රයේ මහජන ගෞරවයේ සඳහා එතුමගේ දේහය තැන්පත් කරන්නත්, එදින හවස 2ට ආගමික වතාවත් සිද්ධ කරලා දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගිහිල්ලා එහිදී අවසන් කටයුතු සිද්ධ කරන්නත්, ඒ වගේම ඊයේ දිනේ රෑ 11 වෙනකම්, අද සහ හෙට දිනවල උදේ 9 ඉඳලා රෑ 10 වෙනකම් බොරැල්ල ජයරත් රෙස්පෙක්ට් ශාලාවේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කරන්නත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව ලතා වල්පල ගායන ශිල්පිනියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු 31 වෙනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. එමනම් මේ අලුත් සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් ඊළඟ සිකුරාදා දිනේ නවවසරේ අලුත් බලාපොරොත්තුත් එක්ක මාබිමෙන් පුවත් විශේෂාංගෙන් හමු වන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ප්‍රාර්ථනීය සැමට ලැබෙන නවවසර වාසනාවන්ත නවවසරක් බවට පත් වෙන්න කියලා ඒ ප්‍රාර්ථනියත් සමග සමුගන්නේ යලිත් එළඹෙන සිකුරාදා දිනේ ශ්‍රී ලංකාවේ සිදුවෙන විශේෂ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් මාබිමෙන් පුවත් විශේෂාංගයේ ගෙනේ මේ බලාපොරොත්තු වෙන්නේ.
මාබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.